බයිලන්න දෙයක් නැහැ, ඕන දෙයක් කතා කරන්න පුළුවන්.
මගේ සාකච්ඡා අහලා තියෙනවද? ටිකක් සමහර වෙලාවට එනේට වඩා වෙනවා. මම දන්නේ ඒවා. එක වගේ පෙන්ුණාට වෙනවා. අපි ඔය මේ අද හම්බ වුණ පොතේ පටිච්ච සමුප්පාද ගැන නේද කතා කරන්නේ? මටත් මතක නෑ මොකද මේවා 2013 මුද්‍රණය කළා කියන්නේ ඒ කාලේ කතා කරපු දේවල් ටිකක්. මේකේ පටිච්ච සමුප්පාදයේ අපි සාකච්ඡා කරන්නේ මේ වගේ තිබුණා සාකච්ඡා තමයි එළියලා තියෙන්නේ පොත් කියලා නේ. පටිච්ච සමුප්පාදේ සාකච්ඡා කරන්න ඕන ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි දහම දැක්කේ නේද? කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් දහම දැක්කා. එතකොට දහම දකිනවා නැත්නම් පටිච්ච සමුප්පාදේ දකිනවා එහෙම කෙනා තමයි බුදුන් දැක්කා වෙන්නේ කියලා අහලා තියෙනනේ නේද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් දහම දකීද ඔහු මා දකි. එතකොට දහම දකිනවා කියන්නේ පටිච්ච සමුප්පාදේ දකිනවා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන්නේ මොකද්ද මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ? පටිච්ච සමුප්පාදේ දැක්කේ නැත්නම් ධහම දකින්න බෑ නේද? මොකද්ද එතකොට පටිච්ච සමුප්පාදේ කියලා අහලා තියෙන්නේ මොකද්ද කියන්න බලන්න. ආයතන 6 ආයතන 6 හ්ම්
ආයතන 6 ක්‍රියාකාරීක ආයතන 6
ආයතන 6
ක්‍රියාකාරීක
ඒකටද පටිච්ච සමුප්පාදේ කියන්නේ? මම හරි වැටිච්ච සම්පාදේ මොකද්ද කියේ. මේ දකින්න විදිහ වෙන්න පුළුවන්. දැන් පටිච්ච සම්පාදේ කියලා දේශනා කරලා තියෙන්නේ මොකක්ද? ඈ? ඉතුරුදී සකස් වෙන හැටි. සකස් වීමට හේතු. එතකොට මොනවා හරි සකස් වීමට හේතු කිව්වොත් ඔන්න දැන් සිතුවිලි සකස් වීමට හේතු, ආයතන සකස් වීමට හේතු. ඒ කියන්නේ දෙයක් ඉබේ පහළ වෙනව නෙවෙයි හේතුන් නිසා සකස් වෙන. හේතුන් නිසා සකස් වෙන දේවල් වලට නමක් දෙනවා. මොන සංස්කාර? හරි, සංස්කාර. හරි, සංකාර. නේ සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් මේකට සංකාර කියලා කියනවා. නැත්නම් සංස්කාර දෙකම එකයි. ඒ සකස් වුණාට පස්සේ කියන එකට සංකතයි. සංකත ධර්ම. සංකත ධර්ම කියන්නේ හේතු නිසා හටගත්ත කියන එක නේද? ඔව්. ඒකට සංකතයි කියන එක. හේතු නිසා යමක් හටගත්තා නම් සංකතයි. සංස්කාරයක්. මොකද පටිච්ච සමුප්පාදය හේතු නිසා සකස් වුණා කියන්නේ. මගේ ප්‍රශ්නේ තමයි මොන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදය දැක්කොත් ධම දැක්කා කියලා. සංස්කාර සංස්කාර ඇති වෙන්න හේතු. ඉතින් හේතු නිසා අට ගන්නවා නම් සංස්කාර හේතුඵල ධම. එතකොට හේතු නිසා හටගන්නවා නම් යමක්, ඒ හේතුයි අපි හටගන්න දෙයට ඵලය කියනවනේ නේද? හේතුවේයි ඵලයේයි අතර සම්බන්ධයක් තියෙනවා. හේතුව නිසා හටගන්නවා තමයි.
හැබැයි ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. හේතු නිසා හටගන්නවා කියන එක එකක්. හැබැයි හේතුයි ඵලයයි අතර විශේෂ සම්බන්ධතාවයකට තමයි මේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ. එකවට ඒ කියන්නේ හරියට හේතුයි ඵලයයි දෙකම එකවර එකට තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි පාලියෙන් කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්හි මේවි. ඉමස්මින් සති ඉදං හෝති. හේතු ඇතිකල්හි ඵලය වෙනවා තියෙනවා. ඒවා හේතුයි ඵලයයි පෙරපසු නොවි. ඒ කියන්නේ හේතුව තිබිලා ඵලය නැත්නම් ඒක පටිච්ච සමුප්පාදේ නෙමෙයි. ඵලය තිබිලා හේතුව නැත්නම් ඒත් පටිච්ච සමුප්පාදේ නෙමෙයි. හේතුවයි ඵලයයි දෙකම එකට විද්‍යමාන වෙන්න ඕන කියමුකෝ. නේද? එකක් විතරක් තේනවනම් ඒක පටිච්ච සමුප්පාදේ. හේතුඵල නෙමෙයි කියන්න බෑ. දැන් අපි හිතමු අඹ ගහකින් අඹ ගෙඩියක් යන. හේතුඵලද නැද්ද? හේතුඵලයි. අඹ ගහකින් කොස් ගෙඩියක් එන්නේ නැහැ නේද? අඹ ගහේ හැදෙන්නේ අඹ ගෙඩි හේතුඵලනේ. දැන් අපි මෙතන අඹ ගෙඩියක් ගෙනත් තිබ්බොත්. දැන් ඵලය අඹ ගෙඩියනේ. නේද? අපිට එතන අඹ ගහ පේනවද? නැහැ. හැබැයි අඹ ගස නිසා තමයි අඹ ගෙඩිය හැදෙන්නේ. හේතුඵල සම්බන්ධය තියෙනවා. ඒ වුණාට එතන පටිච්ච සමුප්පන්න බව නැහැ. ඇයි නැත්තේ? ඵලය තියෙන තැන හේතුව නැහැ. තේරුණා නේද? දැන් ඔක තව උදාහරණයක් ගත්තොත් දැන් බත් හදන්නේ කොහොමද? හාල් වලින්. ඒතර හාල් නිසා බත් කිව්වොත් හරිනේ. හාල් හේතු වෙලා බත් උපදිනවා. නේද? අපි දැන් බත් ඉගාන ගත්තහම බත් විතරද? එතන හාල් තියෙනවා. ඵලය විතරයි. එතන හේතුව විද්‍යමාන නැහැ නේද? හේතුඵල සම්බන්ධය තියෙනවා. හාල් වලින් තමයි බත් හටගන්නේ. හාල් හේතුවෙන් තමයි බත් හටගත්තේ. ඒ වුණාට ඵලයට තියෙන්න පුළුවන් හේතුවෙන් තොරව. දැන් බත් පිඟානේ හාල් නෑ නේද? ඒත් අපිට ඵලය වෙනම පේනවා හේතුව නැතුව. දැන් පේනවාද හේතුඵල සම්බන්ධයේ පටිච්ච සම්පන්න සම්බන්ධය අතර වෙනසක් තියෙනවා? පටිච්චසමුප්පන්න කියනකොට එක කාරණයක් තමයි මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. හේතුව තියෙනකොට ඵලයක් තියෙන්න ඕන. දැන් අපි මෙතන ගත්තොත් මේ හේවණල්ලක් හැදෙන එක ගත්තොත්. දැන් මේ හේතුව මොකද්ද? අසයි එළියයි. ආලෝකය. ඒත් අසයි ආලෝකයේ යෙදෙනකොට හේවණල්ලක් තියෙනවා. හේතුයි ඵලයයි එකයි. ඒක කියන්න පුළුවන් නේද? මේ ඇතිකල්ලි මේ වේ කියලා. ඈ? මේ ඇතිකල්ලි මේ ඉස්ස කියන්නේ හේතු ටික. හේතු තියෙනකොටමයි ඵලය. දැන් එතකොට මේ පටිච්ච සමුප්පන්න භවයේ එක ලක්ෂණයක් තමයි යෝග. හේතුයි ඵලයයි දෙකක් තියෙන්නත් ඕන. එකට විද්‍යමාන වෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම ඒක පටිච්ච සමුප්පන්න නෙවෙයි. හරි? ඒ ටික පැහැදිලිද? එහෙනම් පටිච්ච සමුප්පන්න භවයේ දැන් මම කියන්නේ මෙය ඇතිකල්හි ඉනස්මෙන් සති ඉදං හෝති කියනකොට සිංහලෙන් කියනවා මේ ඇතිකල්ලි නේද? නේද? මේ ඇතිකල්ලි මේවි.
දැන් අපි මේ උපමාවයි ගත්තු. හේවනල්ල තියෙන්නේ මොනවා තියෙනකොටද?
අත
තියෙනවා. අත්යි ආලෝකේ. පොළොවයි ඔය තුනම තියෙනවා නේද? දැන් අපි කියන්න ගියෝ හේතුපත්තට මෙය කියලා කියන්න ගියෝ. හරි අත පෙන්වන්න වෙනවා නේද? මෙය ඇතිකල්හි නේද ඒද?
නේද.
සිංහලෙන් කතා කරනකොට මේක තියෙනකොට අරක තියනවා කියලා නේද කියන්නේ. මේ ඇතිකල්ලි මේ කියලා නෙවෙයි කියන්නේ. මේ ඇතිකල්ලි ඒ වේ. මේ කියන්නේ ප්‍රතිසම්පාදේ තියෙන්නේ මේ ඇතිකල්ලි මේ වේ.
අතර අඹ ගහේ වේදී.
මේ එතන නම් දැන් හේතුව නෑ ඇතිකල්ලි නෑ කියලා තව තැනකට අත දෙක් කරලා හරියනවා
නෑ
එකට තමයි දැන් අන්න දැන් හෙවණෙල්ල අර පිටිය වෙතන අත මෙතන තියෙනවා ඒකට අපිට කියන්නේ මේ ඇතිකල්ලි ඒ මේ කියලා අරක හෙවණෙල්ල ඒ වෙන එක වෙන තැනක තියෙන එක මොකද ඒ දෙකේ වෙනස දැන් මෙයයි ඒයි කියනකොට මේ ඇතිකලි මේ වේ කිව්වනම් මොනවද
ඒ දෙයම වෙනවා
ඒ දෙයම කිව්වොත් දැන් හේතුවයි ඵලයයි වෙන කරන්න බෑ
මේ ඇතිකල
මොකක්ද වෙනස කියලා මං අහන්නේ. මෙයයි එයයි කියනකොට වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස?
මෙය කිව්වොත් මෙයමයි. මෙය කිව්වොත් වෙනවා.
තවයි.
ඒ කියන්නේ ඉතල තේරුවා වලේ දුරස්ත.
ආ නෑ නෑ වචනේ. දුරස්ත වෙලා. දැන් අපි මෙය මෙය කියලා පෙන්නනවා එකම තැන පෙන්නන්න ඕනේ. තැන් දෙකක් පෙන්නන්න බෑ. දැන් අපිට උනේ අප එක තැනක පෙන්නනවා හේවනල්ල තව තැනක. එතකොට මොකද්ද මැද්දට ඇවිල්ලා තියෙන්නේ? අවකාශය, දුරස්ත බව. නේද? අපිට තියාගන්න දුර කියන එක මේ අවකාශය කියන එක ලෝකෙට අයිති. දුර කියන එක ලෝකෙට අයිති. පටිච්ච සමුප්පාද කියන්නේ ලෝකෙන් එතර වෙන හැටි. ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. එතකොට අපේ ලෝකෙට අයිති ටික අඳුර ගන්නවා. එකක් තමයි අවකාශය. අනිත් එක තමයි ඉස්සෙල්ලා මං කිව්වේ අර මේ ඇතිකල්ලි මේ වේ කියනකොට මේක ඉවර වෙලා මේක තියෙනව නෙවි. එතකොට මොකද්ද ඒ කියන්නේ? කටම දැන් එකක් ඉවර වෙලා අනිත් එක කියනකොට මොකකටද අහු වෙලා තියෙන්නේ? ඔව් ලෝකෙට අහුණා කියලා දන්නේ කොහොමද? මොනවද තව කාලය? එකක් වුණාට පස්සේ අනිත් එක. එතකොට කාලයට අහු වෙලා නේද? තේරුණා. එතකොට ලෝකෙට අහු වෙලා මේ තැන් දෙකක් පෙන්නනකොට අවකාශයට අහු වෙනවා ඒත් ලෝකෙට අහු වෙනවා කාලයට අහු වුණත් ලෝකයට අහු මේ කාලයට අහු වුණත් අවකාශයට අහු වුණත් ලෝකෙ දොස්ක මේ පටිච්ච සමුප්පාදේ ලෝකෙට අයිති විදිහට විස්තර කරන්නත් පුළුවන් ලෝකෝත්තර පැත්තට විස්තර කරන්න තවත් ලෝකෙට අහු වෙන විදිහක් තමයි අපි දැන් හේතුවේ ඵලයේ අපි නිකන් කැමැති අකමැති ගතිය. එහෙම නැත්නම් දැන් අපි ඵලයක් ගත්තොත් අපි හිතමු දැන් බත් එක ගත්තන් බත් එකට සමහර විට කැමැති. සමහර ඒවා අකමැති දේවල් කියලාත් පුළුවන්. නේ එතකොට ඒ කැමැති අකමැති ගතියක් ඒකට වින්දනවා. හරි. එතකොට ලෝකෙට. ඇයි එතකොට පුද්ගලයා ඉන්නවා. හ්ම්. ඊළඟට තව විදිහක් තමයි දැන් මේ මේසය. හරි දැන් අතයි හැවනෙල්ලයි ගත්තොත් අත කියන එකට අපිට අල්ලන්න පුළුවන් නේ. හැවනෙල්ල ඇල්ලුවොත් අහුවේ. ඇස් දෙක පියාගෙන ඇල්ලුවොත් අහුවේ. ඒ දෙකේ වෙනසක් තියෙනවා නේ මොකක්ද ඒ වෙනස
මේකේ ඝන ගතිය තියෙනවා නේද? ඕලාරිකයි. මේක සියුම් අහුවෙන්නේ. ඕලාරික සියුම් ගතිය උකත් ලෝකෙටයි. හ්ම්. ඒකලෝ ඔය ටික වෙන විදිහකට අහලා තියෙනවා ඒ කීප ටික.
11.
11. මොකේද 11 ආකාරයක් කතා කරන්නේ? දුර ළඟ කියනවා ඕලාරික කියලා කියන මොනවයිද ඒ කතා කරන්නේ? හීන ප්‍රනීත කියනවා. ඈ ඕලාරික කියන අජත්ත බහිද්ද කියන ඊළඟට අතීත අනාගත වර්තමාන. ඔය 11 මොනවා ගැනද කතා කරන්නේ? ඔය 11 තියෙන්නේ ලෝකේ. මොනවා උදව් කරගෙනද ඒ 11 ආකාරයක්? 11 ආකාරයක් ගැන මොනවා ගැනද කතා කරන්නේ? 11 ආකාරයක් අහලා තියෙනවා
නේද?
හරි හරි. මොනවා ගැනද අපිට 11ක් වෙන් කරන්න පුළුවන්? අතීත, අනාගත, වර්තමාන මොනවද?
කාලයට
දාන්නේ මොනවද? සිතුවිලිත් දාන්න පුළුවන් තව. ඕලාරික සියුම් කියලා දාන්නේ මොනවද? මේක ඝනයි සියුම් කියලා වෙන් කරන්නේ මොනවයිද? ඒක මොකක් හරි නැත්නම් අපිට වෙන් කරන්න පුළුවන්ද? ආයේ මොකද්ද දැන් මේ මේ මේසේ ඝන? අය පඨවි ආපෝ තේජෝ ආය වලින් හැදෙන්නේ මොනවද? අය සතර මහා ධාතු හරි උපාදාය රූප. රූපය තමයි 11 ආකාර. අතීත රූප, අනාගත. නේද? 11 ආකාරي කතා කරන්න පුළුවන් අපිට රූප ගැන. එතකොට යම් කිසි රූපස්කන්ධයක් ඔය 11න් එකකට හරි කීපකට හරි වැටෙනවා නම් අනේ ඒක තමයි රූපස්කන්ධය. යම් කිසි රූපයක් ඔය 11න් එකකට වැටෙනවා නම් ඒක රූපස්කන්ධය. පැහැදිලිද? අහලා තියෙනවද එහෙම එක? යම් කිසි රූපයක් ඔය අතීත හෝ අනාගත වර්තමාන දුර ළඟ ඔය වගේ ඔය කොහෙන් එකක් හරි කීපයක් හරි වැටෙනවා නම් ඒකට කියනවා රූපස්කන්ධය. රූප වලට විතරද ඒක කියලා කියන්නේ? තව වචනයක් වුණා කියලා. මොනවාද කියලා අහගෙන යනකොට කියවුණා දැන් මතක නැහැ. ස්කන්ධ එකයිද තියෙන්නේ? පංචස්කන්ධේ පංචඋපාදානස්කන්ධ කියන්නේ ඒ පහම. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. කිව්ව නේද එහෙනම් මට එහෙම බැලුවේ නැතුව. කිව්වද කියලා දන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ ඕක තමයි වචන ටික පාඩම්. කියවෙනවා මේ මොකද්ද කියලා දන්නේ. ඒක තමයි හොයාගන්න. එතකොට රූපස්කන්ධය කියන්නේ යම් කිසි රූපයක් ඔය 11 ආකාරයෙන් කියන්න පුළුවන් නම් එකකින් හරි ඒක රූපස්කන්ධය. ඒ වගේ යම් කිසි වේදනාවක් ඔය 11 ආකාරයෙන් එකකට වැටෙනවා නම් අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා වගේ කියන්න පුළුවන් ඒක වේදනාස්කන්ධය. හරි. කැමති වේදනා, අකමැති වේදනා හො තියෙනවනේ. ඒ වේදනාස්කන්ධය. ඒකෙත් 11 ආකාර. මේ ටික මේ සූත්‍රවල තියෙන ඒවා කියන්නේ මං හදලා තියනවා නේද? මම හිතන්නේ හත්තිපදෝ කොමස් සූත්‍රවල ඒවා තියෙනවා. ඒ වගේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම එහෙම කියනවා. 11 ආකාරයෙන් එකකට තියෙනවා නේද ඒ ස්කන්ධය. ස්කන්ධ පහෙන් එක. හරි. මේ මොකද ඒක ගහන්නේ?
හුණෙක්.
දැන් හුණා ඔය ස්කන්ධ පහෙන් කොයිදද? රූපද වේදනාද සංඥාද සංකාරද විඥානද
සංඥාද
සංඥා සත්‍යයි සත්‍යනේ මං
ඇහුවේ
හුණ කොහේ හරි හුණෙක් ඇතිනේ ඒ හුණා කියපු පහෙන් මොකද්ද සංඥාව රූපයක් එහෙම නෙමෙයිද සතර මහා ධාතුනේ රූපයක් නෙමෙයිද හුණා කියනකොට නිකන් රූපයක් නැවිලා පේන්නේ නැද්ද ඔව් ඒක හිතන හුණා අර ඉන්නවනේ කොහේ හරි ඒ ඉන්න හුණා ඒකට රූපස්කන්ධයක් නේද දැන් එක්කෝ දුරින් ඉන්නව නැත්නම් ළඟ ඉන්න අඳුර රූපයක්ද ළඟ රූපයක් නේ හුණාගේ ශරීරය කියන එක රූපස්කන්ධයක් නේද ඒ සතර මහා ධාතු කියලා උන්නම් කියතයි නේ රූපස්කන්ධ. අර 11න් එකකට වැටෙනවා. දුරයිද ළඟයිද? කැමැතිද අකමැතිද? සමහර කැමැතිද වුණා. ඒ ගහනකොට නේද? අද සාකච්ඡාවක් ඉවරයි. වුණෙක් කෑගෙන. බාධා වුණා. බාධා වෙන්නේ නැහැ. ඕක නිවන් දකින්නම ඇති ඔය සිද්ධිය. දැන් හුණා කියන රූපයක් අපි බාහිරේ තියෙනවා කියලා විශ්වාස කරනවා නේද? රූ තමයි කෑ ගැහුවේ, සද්දේ තමයි මට ඇහුනේ. සාමාන්‍ය අපි ජීවත් වෙන්නේ අතර නේද? හුණෙක් කෑ ගැහුවා, ඒ සද්දේ මට ඇහුණා. එහෙමකද? මොනරා කොහෙද රූණතරන් ළඟද නැත්නම් දුරද? දුර රූපය. මොනරෙක් ඉන්නවා ගොඩක් ඈත, ඌ කෑ ගැහුවා. ඒ සද්දේ මට ඇහුණා. දැන් මම ඉන්නවද නැද්ද? ඉන්නවා. මොකක් නිසාද මම උපන්නේ? අද මම ඉන්නවා කියවනේ. මම ඉන්නවා කියලා දැනගත්ත කොහොමද? අපි මොනරෙක් කෑ ගහලා මොනරා හේ ඉඳන් කෑ ගැහුවා, ඒ සද්දේ මට ඇහුණා. ඉතින් මට ඇහෙන්න නම් මම ඉන්නේ නැහැ. දැන් මම හටගත්තේ මොකක්ද? සද්දේ නිසා. මම හටගත්තා නේද දැන්? මොනරෙක් කෑ ගහනකොට මොනරා කෑ ගැහුවා, ඒ සද්දේ මට ඇහුණා. නැත්තම් මම දැනගත්තා මොනරෙක් ඉන්න බව. මොනරෙක් කෑ ගන්න බව. දැන් මම ඉන්නාද නැද්ද? ඉන්නවා. සක්කාය දිට්ඨිය තියනාද නැද්ද? තියෙනවා. දැන් තමයි පළවෙනි තැන අපි දැන් සක්කාය දිට්ඨිය දුරු කරන එක තමයි ඉගෙන ගන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේගෙන් දේවතාවෙක් ඇවිල්ලා අහනවා. ඔයගොල්ලෝ භාවනා කරන්නේ මොකටද? ඇයි මෙච්චර දුර ඉන්නේ භාවනා කරන්නේ? නියම් දැකන. භාවනා කරනකොට මොකද වෙන්නේ? ඔව් මං අහන්නේ මොකද වෙන්නේ? මම තමයි. ආවෙත් මම භාවනා කරන්නේත් මම. භාවනා කරන්නේ ඇයි? අවිද්‍යාව දුරු කරන්නේ. භාවනා කරහන් අවිද්‍යාව දුරු වෙනවද? දැන් කොච්චර කල් භාවනා කරලා තියෙනවද? මම කට්ටිය භාවනා කරන එක එක හේතු වලට තරහ නැති කරගන්න භාවනා කරනවා. නේද? කෙලෙස් නැති වෙන්න, රාගය නැති වෙන්න භාවනා කරනවා. භාවනා කරහන්. එතකොට දේවතාවෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් කියනවා බුදුරජාණන් වහන්සේට අන්දවනේදී මේ සත්‍යය උත්සාහ කරන්න ඕන හිස ගිනිගත් කෙනෙක් ඇගිනි නිවන ලෙස උත්සාහ කරන්න ඕන දේවතාව කෙනා රාග ද්වේෂ දුරු කරන්න. එහෙනම් දේවතාව. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා දේවතාව එහෙම නෙවෙයි. ඒ වගේ උත්සාහයක් යදන්න ඕන මොකටද? සක්කාය දිට්ඨිය දුරු කරන්න.
මම නෙවෙයි.
සක්කාය දිට්ඨිය කියන්නේ මම නම් ඉතින් මම නැති කරගන්න තමයි උත්සාහ කරන්නේ. අපි ඉතින් මම නැති කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ හිතනවා මම නැති වුණා කියලා. බට දහම හොයලා භාවනා කරලා මම නැති වුණා, මම සෝවාන් වුණා කියලා. දැන් මම නැති කරගත්තේ කවුද?
මමමයි.
අන්න ඔතනයි ප්‍රශ්නේ. දැන් මම නැති කරාට දහම දැකලා නෑ, මම ඉන්නවා. මම නැති කරගත්තා කියලා හිතුවට මේ පටිච්ච සමුප්පාදේ දැකලා නෑ. මම නැති කරගත්තු මම ඉතුරු වෙනවා. පටිච්ච සමුප්පාදේ දැක්කොත් මම නැති කරපු මමවත් ඉතුරු වෙන්න බෑ. දැන් සක්කාය විත්‍ය දුරු වුණා කියන්නේ මම නැති කරගත්තු මම ගැනවත් කතා කරන්න බැරි වෙනවා. නැත්නම් මම නැති කරපු මම ඉන්නවා නේ. මේ මේ වචනෙට කියන එක නෙමෙයි, අර්ථෙන් ගන්න එක. මම සෝවාන් වුණා කියලාවත් හිතෙන්න බෑ. තව විදියට අතන රෝවන් වුණා මම ඉන්නවා. තේරුණා. ඒකට ඒක තේරුම් ගන්න පුළුවන් මේ පටිච්ච සමුප්පාදේ දැක්කද නැද්ද කියන එක. ඉන්නස්මින් සති ඉදන් හොති. ඒක අපි ඔය පළවෙනි පදේ විතරයි කිව්වේ, ඔයගේ පද හතරක් තියෙනවා. ඒක ටික මොනවාද? ඉන්නස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉන්නස්මින් සති ඉදන් හොති. නැති කල්ලි නෑ. ඉන්නස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. මේ ඉපදුනොත් මෙයක් තුකත් ඉමස්මින් අසති. ඉස්සලකේ සති දැන් අසති. මේ නැත්තම් ඉදන් නැහොති. මේ වෙන්න බෑ ඵලය. ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුද්ධති. ඔන්න ඔය හතර තමයි මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ. පටිච්ච සමුප්පාද ඒ සම්බන්ධ හේතුයි ඵලයයි අතර ඔන්න ඔය සම්බන්ධ ටික දැක්කොත් තමයි පටිච්ච සමුප්පාදේ දැක්කන්නේ. හරි. ඔය ටික දැක්කොත් එහෙම සක්කාය දිට්ඨිය පිහිටන්න බැරි වෙනවා. සක්කාය දිට්ඨිය නැති කරනවා නෙමෙයි. සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. නැති කළොත් ඒක කියන්නේ. දැන් අර මොනර කෑ ගහනකොට මම ඉන්නවා කිව්වා නේද? මොකද සක්කාය දිට්ඨිය තිබුණා දැන දැහුවත් ඕගොල්ලෝමයි කියේ සක්කාය දිට්ඨිය තියෙනවා කියලා. ඇයි? එහේ මොනර කෑ ගහන බව දැනගත්තු මම ඉන්නවා නේද? එතකොට මොනර ඈතයි කිව්වේ කාට සාපේක්ෂව? ඌනා ඉන්නේ ළඟ, මොනරා ඉන්නේ ඈත කියලා කිව්වනේ. කාට සාපේක්ෂව? මට සාපේක්ෂව. දැන් අපි දැනගත්තේ බාහිර දෙයක් නේ. මොනරේ කූනේ බාහිර දෙයක්. ඒගොල්ලන්ට හටගෙන තියෙන්නේ මම. මම ඉපදිලා ඒක දැනගන්නකොට මම ඉපදිලාද නැද්ද? ඉපදිලා නේද? දැන් මොකෙන්ද මිදෙන්න හදන්නේ? සක්කාය දිට්ඨිය. මම එළිය දෙයක් තියනවා කියලා දැනගන්නකොට මම ඉපදිලා නේද? ඒකයි කියන්නේ අපේ බුදුහාමුදුරෝ දේශනා කරන දැන් ඒ රූපයක් තියනවා කියන කිව්වත් එකයි, ලෝකේ තියනවා කිව්වත් එකයි. හරි. රූප කියන්නේ ලෝකේ. ලෝකේ කිව්වත් රූපේ කිව්වත් සත්වය කිව්වත් තවත් වචනයක් කියනවා මාරය. ඔය හතර දෙනාම ඉන්න ඔය ටික තියෙනවා මේ සමිද්දි සූත්‍ර කියලා කියන සමිද්දි සායනාංශය අහනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ ලෝකේ කියනවා කොපමණකින් ලෝකේ පැනවිද මේ කියන ඔය රූප ඇතිකලි ලෝක ඒ හුණෙක් කියලා කියනවා ලෝකේ හටගත්තද නැද්ද ඕකටමයි දුක කියන්නේ කියලා කියන එකත් වෙනම හොයාගන්න ඕන ඕකටමයි සත්‍යය කියන්නේ ඔකටමයි මාරය කියන්නේ. අපිට සාමාන්‍යයෙන් පේන්නේ ලෝකේ හැටගත්තා කියලා විතරයි. ඉතුරු ටික පේනවා අඩුයි. දුක හැටගත්තා කියලා පේන්නේ නැහැ. සත්‍යය හැටගත්තා කියලා පේන්නේ නැහැ. මාරය හැටගත්තා කියලා පේන්නේ. ඒක ඒ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන සමිද්දි සූත්‍රය නේද? අගේ පොතක් ඇති 12 වෙනි පොත. ඔය පළවෙනි පොත 12 වෙනි එකේ අපි සමිද්දි සූත්‍ර ටික සාකච්ඡා කරන සූත්‍ර හතර. ලෝකේ ලෝකය කියන කොපමණකින් ලෝකය පැනයි. සත්‍යය සත්‍යය කියන කොපමණකින් සත්‍යය පැනයි. මායය මායය කියන කොපමණකින් මායය පැනයි. දුක දුක කියන කොපමණකින් දුක පැනයි. ඒකට කියන්නේ ඇස ඇති කල්හි. ඔය හතර. රූප ඇති කල්හි ඔය හතර. ඊට දැන් මම තෙන්නේ රූප ඇති කල්හි. මොනරේ කුණේ කොහෙදී ඕන රූපයක් තියෙනකොට රූපේ විතරක් නෙමෙයි ලෝකෙත් තියෙන සත්‍යයක් තියෙනවා. මම ඉන්නවා. මම හටගෙන ඉවරයි. නේද? එහෙනම් ඕවයින් මිදෙන්න නම් අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. පටිච්ච සමුප්පාදේ. හරි. පටිච්ච සමුප්පාදේ දැක්කේ නැති හින්දා තමයි අපිට අර ටික ඉතුරු වෙන්නේ ලෝකයේ සත්‍යය. නේද? දුකත් ඔතන හටගෙන ඒක තේින්නේ නැහැ. ඒක දකින්න ප්‍රඥාවක් ඕන. දුක කියන එකත් ඔතන හටගෙන. මොකද්ද දුක කියලා හිතන්න පුළුවන්. අර එහෙම මොනරෙක් ඉන්නවා කියනකොට දුකම ගන්න. ජාති ධර්ම. ජාති කියන්නේ මොනවා? ඉපදින, හටගත්තු. ඒක දුකයි කියන්නේ. පොතේ තියෙන හැම දුකයි කියන්නේ. ජාතිපි දුක්ඛ. ඒ ජාති නෙමෙයි. මොන ජාතියද? ආයතන හා ආයතන ඉපදුන මොන ආයතනද ඉපදුනේ මොන රටය ගහනකොට කන කනයි සිතයි නේ මනස ආයතන දෙකකුත් ඉපදුනා දැන් මගේ ප්‍රශ්නේ නෑ දුක කියන්නේ මොකද ජාතිය නෑ හටගත්ත දුකක් එහෙම දැනුණාද මොන රෙක්කය ගහනකොට ඇති වුණා ඉතින් මොනරක් ඇති වුණා. වුණා කය ගහනකොට නම් ටිකක් දුක දැනෙන්නේ. බාර ගන්නවා. මම ඉන්න නිසා
මම කියන කියා ඉන්න නිසා
ඒක වුණේ. ඔව්. මම ඉන්නකන් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. කාටද ඒ ටික තියෙන්නේ?
මම
කියනවා. මට මම හිතියොත් ජාති කියන එක පොඩ්ඩක් පැත්තකින් තියමුක ඒක අහන්න ගියොත් පැටලෙනවා ජරා ව්‍යාධි මරණ ටික තියනවා නේ ඒ හින්දා දුක දැන් මොන රකය ගහනකොට මම ඉන්නවා මම ඉන්නකොට ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා ඒ හින්දා දුක ඒ දුක තියෙන්නේ දැන්ද අනාගතේ?
අනාගතේ.
දැන් මට ওই දුක් ටිකක් එනවා කිව්වනේ. ඒ එන දුක් ටික. අපිට මරණය කියලා. මරණය තියෙන්නේ දැන්ද අනාගතේ? දැන්. දැන් මරුණා.
මරණ බය.
හ? මරණ පරිදි දැන්ම නෙමෙයි මැරෙන්නේ. මැරෙන්නේ අනාගතේ. නේද? දැන් මොනරා ඉන්නවා කියනකොට මරණ බයක් ආවද? නැහැනේ. ඒක නැති එකක් නෙවෙයි. අපි මෙතනින්
ඉන්දනේ
තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තුල ඉන්දනේ තව ටිකක් මේක පැටලෙනවා එතකොට නේද? දැන් බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන ඔබ දුකයි කියලා. ලෝකය කිව්වත් දුක කිව්වත් නේද? දැන් අපිට දුක විතර නේද රැපකුත් ඇවිල්ලා. සමහර ඒවා සැපයි සමහර ඒවා දුකයි කතාවක්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? රූපේ නම් දුකයි. ලෝකේ නම් දුකයි. සත්‍යය නම් දුකයි නේ. මොදෑව ඔබ කියනකොට නිකන් තේනවා නේද අපි මොකද්ද නොදන්න කමක ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අපිට තේරෙන්නේ. ඈ? පංච ප්‍රාණස්කන්ධේ දුකයි එකත් අහලා තියෙනවා. දැන් ඔය හටගත්තේ පංච ප්‍රාණස්කන්ධයක්ද නැද්ද? මොනරෙක් කියනකොට පංච උපාදානස්කන්ධයයි මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ දැන් ඒ ටික හටගත්තද නැද්ද අර එහෙම මොනරෙක් ඉන්නකොට මොනරගේ රූපයක් තියෙනවා නේ ඒ ගැන දැන් වින්දනයක් ආවා වේදනක් තියෙනවා මොනරට අදාළ වේදනාවක් තියෙනවා නේද ඊළඟට සංඥාවක් මොනරට අදාළ සංඥාවක් තියෙනවද නැද්ද? තියෙනවා. සංඛාර මොනර ගැන චේතනාරික කුත්තාව නේද? විඥාන. විඥාන කියන්නේ මොකක්ද? විඥානය කියන එකේ තේරුම මොකක්ද? විඥානය පහළ වුණා කියලා දන්නේ කොහොමද? කබ්ද කියලා තමයි කියන්නේ. දැන් විඥානේ කියන්නේ මොකද්ද? විඥානේ පහළ වුණාද නැද්ද?
පහළ වුණා. නැත්තම් දැනෙන්නේ
නැහැ. නැත්තම් දැනෙන්නේ. අන්න ඇති නැත්තම්.
නැත්තම්
දැනෙන්නේ විඥානේ පහළ වුණා. ඔව්. දැනෙනවට වඩා දැනගන්න. දැන් මොනරෙක් කියලා දැනගත්තානේ. අනේ දැනගන්න ගතියට තමයි විඥානේ. රූපයක් කියලා දැනගත්තානේ. දැනගන්න ගතියට තමයි විඥානේ කියන්නේ. අමුතු දෙයක් නේද? දැන දැනුවත් වෙන ස්වභාවයක තියෙන විඥානය. විඥානයකට අහු වුණා කියන්නේ නේද? දැනගත්තා. මේ දැනගන්න ගතියට දෙන නම තමයි විඥානය කියන්නේ. ඈ? ඔබ නිකන් අමුතු දේවල් කරගන්න එපා. මේ අපි ළඟ තියෙන දේවල් ටික ඔය කියන්නේ. නම් ටිකක් දෙන්න. මම රූපේ, වේදනාව, සංඥාව, සංකාරේ, විඥානේ හටගත්තා නේද? මොනරෙක් ඉන්නවා කියලා දැනගන්නකොට. පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ දුක හටගත්තේ නැති එක. පංච උපාදානස්කන්ධය නම් හටගත්තා. දුකයි කියලා දැනුණා. දුකක් කියලා කියනවා. පොතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛයි. අපි කටපාඩම් කරගෙන දුකයි කියනවා. නැත්නම් තමයි ප්‍රශ්නේ. ඇයි ඒක දුකයි කියන්නේ? සාවකාරික හ්ම් සාවකාරික අනිත්‍යයි සත්‍යයි නැහැ කියලා බලන්න ඒක අරහෙ මොනරෙක් හිටියට මට තියෙන දුක මොකක්ද පාඩම් කරපු දුකක් තමයි කියන්නේ මතක් කර කර දුක මොකක්ද කියලා දැන් ඔය නෝ පොතේ
කියන්නේ
අනිත්‍යයි නිසා දුකයි කියලා තියෙනවා නේද දැන් හොයන්න යනවා එහෙනම් අනිත්‍ය නිසා දුකයි. දැන් දුක දැනෙන්නේ නැහනේ අපිට. දැන් දුක හොයන්න ඕන. බුදුහාමුදුරුව දුකයි කියනවා අපිට දුකක් දැනෙන්නේ නැහැ. අපිට අහුවෙන්නේ නැහැ දුක. දුක්ඛාර සත්‍ය අපිට අහුවෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ මේක පෙර නොඇසු විරු ධම අවබෝධ වුණා කියලා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු ඉදං දුක්ඛං අරිය සත්‍යං සිතේමේ දික්කවි. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒක කියනවා නේ චක්කුං උදපාදි ඥානං උදපාදි නම් කියනවා. මේ දුක්ඛාර සත්‍ය පෙර නොඇසු විරු ධම. මේට කලින් මිනිස්සේ දෙවියෙක් බ්‍රහ්මෙක් පාරෙක් කිසියම්ම කෙනෙක් විසින් නොඇසු විරු ධම. දුක්ඛාර සත්‍ය. ඒ දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න කියනවා. දුක්ඛේ ඥානං කියන එක නේ. දැන් අපිට දුක්ඛේ ඥානං තියනවද නැද්ද? මම ප්‍රශ්නය අහන්නම්. බුදුහාමුදුරුවෝ කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්. දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධෙකුත් හටගත්තා. මොනරෙක් ඉන්නවා කියනවා. ඒකේ තියෙන දුක මොකද්ද කියලා අහුවහම දැන් කියා ගන්න බෑ. කියන්න මොකක්ද? මොකද්ද බාහිරෙන් හම්බ වෙන්නේ නැත්තේ? සතර මහා දවතු රූපයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මොනරා ඉන්නේ කොහෙද? බාහිර. දැන් මොනරා කෑ ගැහුවේ කොහේ ඉඳන්ද? ඒක
දැනුනේ මනසට.
ඒ ඉස්සෙල්ලා කිව්වේ දුර. දුර රූපයක් කියලා කිව්වට. ඒක තමයි. දැන් මනස තුල නම් ඉතින් දුර කියන්න පුළුවන්.
දුර කියන්නේ
මොකද නැහැ හුණා ළඟයි මොනරා දුරයි කාට සාපේක්ෂවද දුරාහන කොටත් මට සාපේක්ෂව කියලා කිව්වා නේද මට සාපේක්ෂව මොනරා අන්නරෙහි ඈත ඉන්නේ කියලා කිව්වා නෑ මෙහෙමයි අපි ඔක දැන් සංකල්ප හදාගන්න එක නෙමෙයි අපි ඉන්න මට්ටම දැන් අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ අන්නරෙහි මොනරෙක් ඉන්නවා ඌ කෑ ගහනවා ඒක මට ඇහුණා කියන තැනම නේ දෙතෙන් පටන් ගන්න. එතකොට අපිට බාහිර රූපයක් පිහිටලා අපි බාර අරගෙන ඉවරයි. හරි. ඒ බාර ගැනීම තුල තියෙනවා පංච උපාදානස්කන්ධ. මේ මොනරාගේ රූපයක් තියෙනවා. නේ මොනරා කියනකොටම අපිට සිහි වෙනවනේ. එළියේ ඉන්න හරි ඒ මොනරෙක්ව කපුටෙක්ව එහෙම සිහි වෙන්නේ නැහැ. මොනරාගේ රූපය. ඒතර රූපස්කන්ධය පිහිටලා ඒ දුර රූපයක් වෙන රූපස්කන්ධය. සතර මහා ධාතු රූපයක් පිහිටියානේ. ඔව්. ඒකට අදාළ වේදනාවක් පිහිටියා. ඒක තමයි වින්දනය. කැමැතිද අකමැතිද නැදහත්. ඈ ඊළඟට ඒ මොනරාට අදාළ සංඥාවක් පිහිටියා නේද? හුණාට තියෙන සංඥාවයි මොනරාට තියෙන සංඥාවයි වෙනස්. ඊළඟට ඒ චේතනාතික කුස්තාවණයකට අදාළ සංඛාර. ওই ටික දැනගත්තේ මොකෙන්ද? දැන් මං කියා දුන්නා. දැනගන්න ගත්තේ මොකද්ද කියන්නේ? විඥාන. දැනගත්තේ මොකෙන්ද? විඥාන. විඥානෙන් තමයි ওই ටික දැනගත්තේ. ඒක රූප වේදනා සංඥා සංඛාර විඥාන පිහිටියා මොනරෙක් නිසා. හරි. දැන් අපි හොයන්න ඕන බුදුහාමුදුරුවෝ ඒකට දුකයි කියලා කියලා තියෙනවා. අපට දැනුන්නේ නැහැ දුකක්. ඇයි ඒ දුකයි කියන්නේ? ඒ මේ පංච උපාදානස්කන්ධය ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. දැන් ලෝකයාට ඒක දුකයි කියලා තේරෙන්නේ නැහැ. ඒකයි අර සමාන රූප සැපයි සමාන රූප දුකයි කියන්නේ. ඒක මේ පරීක්ෂණය කරලා නැහැ. දැන් ලෝකයා නොදන්න දෙයක් මේ බුදු කෙනෙකුට අවබෝධ වෙන්නේ තුබ්බේ අනුසුතේසු ධම්මේසු නේ. අපිට බුදු දහම අහන්න ලැබුණ හින්දා තමයි පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියලා තියෙනවා. දැන් අපි හොයන්න ඕනේ ඇයි ඒක දුක? ආ උපමා දීලා තියෙනවා. ඒ දුක අවබෝධ කරගන්න තමයි ඒක දීලා තියෙන්නේ. අපි දුක දන්නේ නැති හින්දා දුක්ඛේ ඥානං ඇති කරගන්න ඕන ටික බුදුහාමුදුරුවෝ කියා දෙනවා. ඉතින් ඒවට දාලවත් බලන්න ඕන මොනර දුකයිද? කිස් දෙයක්. මිසරු දෙයක්. කොහොමද දන්නේ? ඒක නිකන් පාඩමෙන් කියලා දැන්. ඇයි හිස් දෙයක් කිය? ඇයි නිසරු දෙයක් කිය? ඔන්න දැන් එනවා වචනේ. පටිච්ච සමුප්පන්නව ඇති වෙන්නේ. ඇයි පටිච්ච සමුප්පන්න කිව්වේ? පටිච්ච සමුප්පන්න කියනකොට අර කරුණු ටික කියන්න පුළුවන් වෙනවා. හරි, දැන් ඒ ටික කියන්න ඕනේ. මොකද්ද හේතුව? මොකද්ද ඵලය? හේතුඵල දහමන්න ඒවා කියන්න ඕනේ. හේතු තියෙනකොට ඵලය තියෙනවා නම් ඔන්න පටිච්ච සමුප්පන්නයි මාක්ෂණ සති ඉඳන්නේ. දැන් කියන්න බලන්න මොන රගේ හේතුවයි ඵලයයි දෙක. දැන් මොන රාගන පරීක්ෂණය කරන්නේ? ඒක අමතක කරන්න එපා. නේද? බාහිර රූප ගැන.
ඈ?
සෝත
විඤ්ඤාණය.
ඒක කණෙන් ඇහුණා සිතෙන් සිටුවා නේද? ඒක කන ගත්තොත් කනයි ශබ්දෙයි සෝත විඤ්ඤාණය. මනස ගත්තොත් මනයි ධම්මයි මනෝ විඤ්ඤාණය. දැන් හොයන්න ඕන දැන් මොනරෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? හ්ම්? පළවෙනි දේ කන ඇහෙන්න ඕන නේද? කන ඇහුම් නැත්තම් දන්නේ
නැහැ.
කනයි ශබ්දේ සෝත. ඒක ගැන ඊළඟට හිතුවා. මනයි ධම්මයි මනෝ. දැන් මොන රසකස් උනේ කොයි වෙලාවෙද? දැන් ආයතන දෙකක් වැඩ කළානේ. කනයි සිතයි. නේ කනයි මනසයි වැඩ කළානේ. සෝත ආයතනේ මන ආයතන. දැන් සෝත ආයතනෙන්ද මොන රහ හැදුනේ මන ආයතනෙන්ද මොන රහ
හැදුනේ?
ඉතල සද්දයක් විතරනේ අහමු. ඔව් සද්දය ඇහුනේ මොකෙන්ද? කනට පුළුවන් අහන්න විතරයි. මොනරෙක් මැවුනේ කනේද සිතේද?
සිතේ.
හිතනකොට නේද? මන ආයතනෙට නේද මොනර හැදුනේ? කනෙන් සද්දයක් කියලා දැනගත්තා. නේද? අන්න අරහෙ සද්දයක් තියෙනවා කියලා දැනගත්තා. ඒ සද්දේ මොනරෙක්ගේ කියලා දැනගන්න තව જાති ටිකක් ඕන. මොනවාද ඕන? හරි, මනසෙන් මොනරෙක් වහගන්න තව මොනවාද ඕන? ඇයි මනසෙන් මොනරෙක් හැදුවේ? ඇයි කපුටෙක් හැදුවේ? සද්ද ගැන හොයන්න ගියා. සද්ද ගැන හොයනකොට මොනරෙක්ගේ චිත්‍රයක් පෙනුණා නේද? මැවුණා නේද? අතීත පෙර ඇසුරක් ගත්තා නේ. කලින් මොනරෙක් අත්දැකලා නොතිබුණා නම් එහෙම ඔය චිත්‍රය හැදෙන්න බෑ නේ. අන්න මනසට හදන්න තව දෙයක් ඕන වුණා. දැන් ඇහුණ සද්දට අමතරව අතීත පෙර ඇසුරක් ගත්තා. එතකොට මතක තියාගන්න දැන් මොනරා සකස් කළේ එතකොට කනෙන්ද සිතෙන්ද?
සිතෙන්.
ඇයි ඒකට ඕන පෙර අත්දැකීම නේද? ඒක ගන්න මනසටයි හැකියාව තියෙන්නේ. කනට නෑ ඒ හැකියාව. කනට පුළුවන් සද්දාහන්න විතර. කනට හිතන්න බැහැ නේ. හිතන කොට තමයි පරණ අත්දැකීමක් පෙර ඇසුරක් ගත්තේ. දැන් මං ආයෙ අහුවොත් මොනරා සකස් උනේ කනේද සිතේද?
සිතේ.
පැහැදිලි නේ? එතකොට අපිට ඉස්සෙල්ලම මොනර පේන්නේ සිතට නේද? ඇහැට නෙවෙයි නේද දැන් පේන්නේ? සිතට නේද? එතකොට අපි මොනරව දැක්කේ හිතෙන්. මන ධර්ම මනෝ විඥාන කියන එක. හිතේ හදපු එක හිත දැක්කේ. මනෝ විඥාණයට තමයි මොනර පේන්නේ. නේද? ඒ මනසට පෙනුන මොනර කොහෙද ඉන්නේ? මම මොනරෙක් පෙනුණා. ඒ එළියේ අර කෑ ගහපු මොනරද පෙනුනේ? හිතේ හදපු මොනරද? හිතේ හදපු. දැන් මොනරෙක් කියලා අපිට පෙනුනේ අපේ හිතේ හදපු මොනරෙක්. එළියේ ඉන්න මොනරෙක් පෙනුනේ නැහැ. හැබැයි අපි හිතේ හදපු මොනර දැකලා විශ්වාස කළේ ඌ එළියේ ඉන්න අනරින කෑ ගහනවා කියලා. නේද? දැක්කේ හිතේ හදපු මොනර. බාරගත්තේ එළියේ ඉන්න මොනර. දැන් එළියේ ඉන්න මොනරගේ හිතේ හදපු මොනරගේ වෙනස්කම් ටික මොනවද? කියන්න බලන්න. අතන වතුර එහෙම තියෙනවද? කොන්න වතුර එකක් තියෙනවා. ඔබ තියෙනා නේ? හරි. උණ වතුර නම් වැඩිය හොඳ. දැන් හිතලා කියන්න බලන්න හිතේ හදුණ මොනරගෙයි එළියේ ඉන්න මොනරයි සමානද වෙනස්කම් තියෙනවද? සිතේ හදපු මොනර අල්ලන්න බැහැ. සිතේ බාහිරේ ඉන්න මොනර අල්ලන්න අහු වෙයි නේද? සතර මහා ධාතු. හිතේ හදුන එක සතර මහා ධාතු නෙවෙයි. එළි ඉන්න එක සතර මහා ධාතු. හිතේ හදෙන ඒවා එකක්වත් අල්ලන්න බැහැ. හිතේ හදෙන ඒවයි ගඳක් සුවඳක් දැනෙනවද? එළිය නම් ගඳක් සුවඳක් දැනෙනවා. ඈ? රස බලන්න ගියත් නැහැනේ. හිතේ රස දැනෙන්නේ නැහැ. එළිය තියෙන එකේ රස බලන්න පුළුවන්. දිවරයවොත් රසක් දැනේ.
ඔව් සමහර වෙලාවට අපි කලින් කහපු දෙයක් රස මතක තියෙනවා. දැන් ඒකත්
මතක තියාගෙන මතක් කරන්න පුළුවන්. හැබැයි මතක් කරන්නේ අපි හිතේ තියෙන රූපේ රසද එළියේ තියෙන රූපේද? අපි රස තියෙනවා කියලා හිතන්නේ එළියේ
දෙයකනේ.
බාහිරේනේ දැන් අඹගෙඩියද? අඹගෙඩිය තමයි මේ රස තියෙන්නේ. මතක් කරපු රස තමයි දාන්නේ. මෙන්නට විශ්වාස කරන්නේ එළියේ. දැන් හිතේ හැදුන එක රස බලන්න බෑ දිවෙන්. හිතේ හදෙන එකේ රස බලන්න නේද? දැන් මේ හොයාගන්න හිතේ හදුන රූපෙයි එළියේ තියෙන රූපෙයි වෙනස්කම් අල්ලන්න හිතේ හදුන එක අල්ලන්න බෑ. ගඳ සුවඳ බලන්න බෑ, රස බලන්න බෑ. හිතේ හදුන එක දකින්න පුළුවන්ද? ටික අමාරු ප්‍රශ්නයක්. දැන් මොනරෙක්ව හිතේ හැදුණනේ. ඒ ඇහැට පේනවද? හොඳටම විශ්වාසද? දැන් මොනරෙක්ව පෙනුන්නේ නැද්ද? මොනර මොන වගේද කියලා අඳින්න කිව්ව චිත්‍රයක් අඳින්න බැයිද? පුළුවන්. ඇහෙන් දැක්කා වගේ අඳින්න පුළුවන්. මම කොළයක් දීලා ඇඳ අඳින්න කිව්වොත් කපුටෙක් වඳින්නේ නැහනේ. මොනරෙක් වෙන්නේ අඳින්නේ?
ඈ?
මනස හැදුන එක. ආ. ඔව් දැන් මගේ ප්‍රශ්නේ දැන් බා හිතේ හැදුන එක ඇහෙන් දකින්න පුළුවන්ද?
නැහැ.
දැන් එළියේ තිබුණත් ඇහෙන් දකින්න පුළුවන්.
ඇයි කිව්වට බෑයි කිව්වට නිකන් කොහොමද දන්නේ හිතේ හදුනේ කැහෙන් දකින්න බෑ කියලා? කෙර දුර යන්නේ කහක් නැහැ කියලා. දැන් හිතේ හදපු එක ඇහැට පේනවද කියලා අහන්නේ. දැන් මොනරෙක්ක පෙනුණාද? සත්‍යයක් කියලා. මොනරෙක් කියලා දැනගත්තේ නැහැ. තමන්ට බොරු කියන්න යන්නේ එපා. ඒගොල්ලෝ මොන කිව්වේ මොනරෙක් කියලා? මමත් නෙවෙයි කිව්වේ. මොකಾದ කෑ ගන්න එහම මොනවා කිව්වා? ඒක පිළි අරන් කතා කරන්න වෙන ලෝක වලට යන්න එපා. තමන් රවට්ට ගන්න නැහැ. එතකොට මොනර කියන පින්තූරයක් අපිට පෙනිලා තියෙනවා. පෙනිලා තින්නේ ඇහැට නෙමෙයි සිතට. මනසට. මං අහන්නේ මේ හිතට පෙනුන එක ඇහැට දකින්න පුළුවන් එකක්ද?
ඇහැට
අඳින්න පුළුවන්. ඇහැට පේනවා වගේ අඳින්න පුළුවන්. කලින් මොනරේ කක් දැකලා තියෙනවා.
නැවතයි හේතුවට යන්න ප්‍රශ්න.
මං අහන්නේ කලින් දැකපු එක දකින්න පුළුවන්ද නෙමෙයි දැන් ඔය හිතට පෙනුනා මේක. මේ මොහොතේ. අනේ ඒක ගැනයි මං අහන්නේ. දැන් ඔය මනසට පෙනුන එකයි එළියේ ඉන්න එකගේ වෙනස මොනවාද කියලා මම හොයන්නේ. අල්ලන්න බෑ කියන එක නම් හරි නේද? දකින්නත් බෑ. හොඳටම විශ්වාසද ඒක? කොහොමද ඔප්පු කරන්නේ? තමන්ට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ නිකන් කියලා. මනසේ තියෙන චිත්‍රය. ඒ මනසේ තියෙන චිත්‍රය ඇහැට පේන්නේ නැහැ. පේන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ කියන්නේ. මම ඒක ටිකක් අහන්නේ ඇත්තටම පේන්නේ නැද්ද කියලා.
පේන්නේ
නැහැ. අර මනසේ තියෙන චිත්‍රය තමයි අන්නේ. ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. ඒක බලන්න ඕන දැන් මෙහෙමයි. මම බලන්නේ මෙහෙමයි. දැන් Taman හිතෙන් හදපු එක අනිත් අයට පේනවා. අනිත් අය හිතෙන් ඒ හදපු එක අපිට පේනවා නෑ. ඒක නෑ ඇහැට පේන්නේ. ඒකම ඒ ගැඹුර තමයි. අපි හිතේ හදපු එක අපේ ඇහැට පේන්නේ
නෑ.
හරි. දැන් හොඳට තේරුම් ගන්නවා. ඒකට හිතේ හදපු එක කවදාවත් ඇහැට පේන්නේ නෑ. ඇහැට කනට නාසයට දිවට කයට අත් දකින්න බෑ හිතේ හදපු එක. හිතේ හදන ඒවා හිතට විතරයි ගෝචර. වෙන එකකටවත් අහුවෙන්නේ. හරි. එතකොට දැන් සද්ද ඇහෙනකොට හිතේ හැදුන මොනර අවද්දාවත් ඇහෙන් දකින්න බැහැ. අල්ලලා බලන්න බැහැ. හැබැයි අපි එළියේ මොනරෙක් කියලා කිව්වොත් ඇහෙන් දකින්න පුළුවන්. අල්ලලා බලන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ බලන්න පුළුවන්. මේ ඇහැ කන නාසය දිව කයට අහුවෙනවා. හරි. මේ ආයතන පහට අහුගෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකට කියනවා කාම වස්තුවක්. අහලා තියෙනවා. එහෙනම් කාම භූමිය හටගත්තද නැද්ද? හටගත්තා. එළියේ මොනරෙක් කෑ ගැහුවා කියනකොටම ඕක කාම භූමියේ ලක්ෂණයක්. කාම භූමිය හටගත්තා. ඒකට මේ ආයතන වලින් අත්දකින්න පුළුවන් එකක් පිහිටෙව්වා. තියෙනවා කියලා විශ්වාස කළා. හරි.
කාම භූමිය සකස් වෙන්නේ කාම මට්ටමේ කෙලෙස් නිසා. ඒකත් අහලා ඉතින්. කාම ලෝකෙන් එතෙර වුණ කෙනාට ඒක පිටින්න්නේ නැහැ. නේද? කවුද කාම භූමියෙන් එතෙර වුණ කෙනා? සහත්තෙන් කලින් පුළුවා. අනාගාමී වෙනකොට. ආයේ කාම ලෝක වලට එන්නේ අනාගාමී. න ආගාමී. පැමිණෙන්නේ. හරි. සකෘදාගාමී නම් අන්න එක සැරයක් එන්න පුළුවන්. හරි. ඉංග්‍රීසියෙන් කියන once return කියලා. සකෘදාගාමී. එක සැරයක් එනවා කාම ලෝක වල එන්න පුළුවන්. ආයි සැරයක් කාම ලෝක වල උපදිනවා. අනාගාමී වුණොත් කාම ලෝකවල උපදින්නේම නැහැ. අර අහලා තිනේ උන්නාබ බ්‍රාහ්මණය සූත්‍රය බුදුරජාණන් වහන්සේ කියන එයා දැන් මැරුණොත් එහෙම ආයේ කාම ලෝකවල උපදින්නේ නැහැ කියලා. ඒකෙන් කට්ටිය තේරුම් ගන්න අනාගාමීලා තමයි ජීවය කියලා. එතකොට දැන් අපි එළියේ මොනරෙක් කෑ ගහනවා කියලා විශ්වාස කිරීමත් එක්කම කාම ලෝකෙ හැදුණා නිර්මාණය වුණා කාම භූමිය සකස් වුණා. ඇයි අපේ කාම මට්ටමේ කෙලෙස් නිසා. එතකොට බුදුහාඳුර වෙන්නන අපි මේ සැඩපහරේ ගහගෙන යනවා කාම ඕගෙ. කාම ඕගෙට අහු වෙලා අපි මේක සද්ද ඇහෙනකොට මන්නාරේ මොනරෙක් කියලා කිව්වේ ඒක. කාම භූමිය. ඉතින් අපි කියපු මොනරා සතර මහා ධාතු. නේද? එතෙන්ට ගියොත් බලන්න පුළුවන් ඇහෙන් දකින්න පුළුවන්. මේ ආයතන වලට ගෝචර රූපය. කාම භූමිය සකස් කළා. කාම භූමිය සකස් කළා කියන්නේ ඉතින් කාම ලෝකේ ඉන්න මම හැදුනා. මෙහෙමයි ඔක කඩා ගන්න ඕනේ. දැන් මට ඇහුණා කියන එකයි මොනරෙක් එළියේ ඉඳන් කෑ ගහනවා කියන එකයි දෙකක්. මොනරා කෑ ගහන සද්දේ මට ඇහුණා කියනකොට ඔක්කොම සකස් වෙනවා. කාම භූමිය සකස් වෙලා ඒ භූමියේ ඉන්න මමත් සකස් වෙනවා. ඇහුණා රෙහින් ඉඳන් කෑ ගහනවා කියනකොට ඇහුණා කෑ ගහන සද්දේ මට ඇහුණා කියනකොට කාම භූමිය සකස් වෙනවා. එතන ලෝකය සකස් වුණා මම සකස් වුණා සත්‍යය සකස් වුණා. අපි ඒකේ පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැහැ. පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැති නිසා අපිට ඒකේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන හතර නැහැ. ඒකයි එතන මොනරෙක් හිටියට, හුණෙක් හිටියට මොකක් දුක ඇහුවාම කියාගන්න බැරි දුක්ඛේ ඥානන්නේ. පාඩමේ තියෙනවා පංච උපාදානස්කන්ධේ දුකයි. අතන පංච උපාදානස්කන්ධේ හටගත්තා. ඒකට ගැලපෙනවා. වෙයි. ඒ දුක මොකද්ද කියනවා දැනෙන්නේ නැහැ නේද? බුදුහාඳුර දුකයි කියලා දේශනා කරලා තියෙනවා. ඒක තමයි පෙරණැසු දහමක් වෙන්නේ මේක. දුක්ඛාරය දැන් ආයේ අපිට බුදුදහමටම තමයි යන්න වෙන්නේ. ඔක තේරුම් ගන්න. දැන් මොනරා කියන එක දැන් එළියෙන් ඉඳන් කෑ ගැහුවා කියන මට්ටමේනේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ. ඒ මොනරා දැන් රූපයක් නේ. ඒක අජ්ජත් රූපයක්ද බහිද්ද රූපයක්ද? අපි එළියේ මොනරෙක් ඉන්නවා කියනවා බහිද්ද රූපයක් නේද? දැන් ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕන. මොකද දැන් මොනරෙක් ඉන්නවා පංච උපාදානස්කන්ධයක් තියෙනවා අපිට දුක පේන්නේ නැහැ. ඇයි ඒකේ දුක කියන එක හොයන්න පරීක්ෂණ. දැන් මොනරා කියන රූපය ගැන අපිට හොයන්න තියෙනවා. ඒ හොයන විදිහ හොයන්න විදිහ කොහොමද හොයාගන්නේ? දැන් ඊළඟ ප්‍රශ්න. දැන් පංච උපාදානස්කන්ධේ හටගත්තා. අපිට එතනින් එහාට දැන් නුවණක් නැහැ. ඒක දුකයි කියලා බුදුහාමුදුරෝ කියලා තියෙනවා අපිට පේන්නේ. දැන් දුක අවබෝධ කරගන්න වැඩපිළිවෙල මොකක්ද? නැත්තම් දහම දකින්න වැඩපිළිවෙල හොයාගන්න ඕනේ නේද? අපි දහම නොදන්න හින්දා නේ නොදන්නේ. දැන් දහම දකින්න දුකේ ඥාන නැහැ. දැන් අපිට අපි දුක්ඛේ අඥාන. බුදුහාමුදුරු කියනවා ඒක. මේ සත්‍ය දුක්ඛේ අඥාන. දුක්ඛේ ඥානං ඇති කරගන්න. කොහොමද දුක්ඛේ ඥානං ඉබේ පහළ වෙයි? පටිච්ච සම්පදාය දකින්න ඕන. දැන් මොනාර පටිච්ච සම්පන්නයි කියලා අපි තාම දැක්කේ නැහැ. මොනාරේ කෑ ගැහුවා කියලා විතරමද? ඔබර පරීක්ෂණයක් කරන්න තියෙනවා. ඒක තමයි මේක බහිද්ද කයක් නේද? මොනරා. බහිද්ද කයක් තියෙනකොට මොකද්ද ඒ කය පිරිසිදු දකින්න නම් කරන්න ඕන. මේ කයේ කායනුපස්සී විහෙරති වෙන්න කියන්නේ. ඒ කයෙහි කායනුපස්සී විහෙරති වෙන්න. හා? මම කියන්න තියෙන මතක් කරනවා නේ. කොහෙද ඒක තියෙන්නේ? සතර බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නලා තියෙනවා මේක තමයි එක මාර්ගය. අපි ඒකේ අපි ඇත්ත දන්නේ නැත්නම් ඇත්ත දැනගන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙට දාන්න ඕන. ඒකෙත් දැන් හොයා ගන්නානේ. අහුවෙනවා. කයක් නේ පිහිටි. බහිද්ද කයක්. ඉති බහිද්දාවා කායේ කානුපස්සී විහෙරති වෙන්න කියලා තියෙනවනේ. ඒක කරන්නේ නැතුව ඔච්චර තර්ක කළත් ඕක අහුවෙන්නේ. අපේ ක්‍රමවලට නිසා බුදුහාඳුරෝ කියපු එක පැත්තක තියෙන නේද? කායනුපස්සනාවට දාන්න ඕනේ. ඒකට කායනුපස්සනාවට දාන්නේ කොහොමද ඊළඟට? ඒ බහිද්ද කයෙහි කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? ඒ කයෙහි. කය තමයි මොනරා. ඈ? මොනරාගේ රූපේ නේද? සතර මහා ධාතුයෙන් හැදිච්ච කය. හ්ම් ඇති වුණා නැති වුණා ඉස්සෙල්ලා හිටියා දැන් නැහැ. හ්ම් ඔය එංගෙන් අර කෑ ගහනකොට හිටියා දැන් නැහැ. දැක්කද? හැබැයි දුක්ඛේ ඥානං ආවද නැහැ. හොතන් තමයි ප්‍රශ්න. ඇති වෙලා නැති වෙලා දැක්කට ওই ඥාන ටික එන්නේ නැහැ. මනාර පැත්තකින් තියෙනකෝ ඒ සද්දේ ඇති වෙලා නැති වුණා නේද? හ්ම්? හන්දටම විශ්වාසද? මම අහනවා එහෙම. කොහොමද දන්නේ සද්දේ ඇති වුණා නැති වුණා කියලා? මනාර කෑගහපු සද්දේ. මම තව ටිකක් විස්තර කරන්න. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු දැතුව නිරුද්ධ වුණා. කොහොමද දන්නේ කක්කේ? කන ඇහුණා හින්දා. කන ඇහුණ නැත්නම් ඔය එකක්වත් කියන්න බෑ. කවුද කිව්වේ අපිට සද්දේ ඇති වුණා නැති වුණා කියලා? කන. කනයි කාටද? මාරයට. ආයත නැයි කාටද? මාරයට. ඉතින් මාරයගේ ධර්මයේ තමයි ඔය කිව්වේ. කනෙන් දැනගත්තු දෙය කිව්වා සද්දේ ඇති වුණා නැති වුණා. එරා තිබෙන හටගත්තා ඉතින් මාත් කියන දේ තමයි කියලා තියෙන්නේ. කියා දීලා තියෙන්නේ මාරයන්. අපි හිතනවා බුදුහාමුදුරුවෝ කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ කන විශ්වාස කරන්න කියලාද එපා කියලා? එපා කියලා. නෑ. මම අපි කන විශ්වාස කරලාද නැද්ද? විශ්වාස කරලා ලෝකෙට අහු වෙලා නේ කියන්නේ. සද්දේ තිබුණා නැති වුණා නේද? හා? තේ ඔය ඇතිවීම නැතිවීම බලලා සෝවන් වුණොත්ද පුදුම වෙන්න ඕන නොවුනොත්ද? සෝවන් වුණත් තමයි පුදුම වෙන්න ඕන. සද්ද ඇති වුණා නැති වුණා. කනෙන් අහලා කන කියපු දේ විශ්වාස කරලා නේද? පෙර නොතිවීම හටගත්තා කියලා නේද? දැන් හරියට. මනසට රූප කිව්වත් ඕකම තමයි. පද්දෙට කියපු කතාව තමයි. මනස ඇති වෙලා නැති වුණා කියලා දන්නේ කොහොමද? දන්නේ නැහැ. හැබැයි පද්දේ ඇති වුණා නැති වුණා කියලා නම් දන්නවනේ. ඒක දැනගෙන තියෙන්නේ නම් දැන් සද්දේ නිරෝධයි
නේ.
දැන් සද්දේ නෑ කියන්න ගිහින් අපි සද්දේ උපද්දගෙන. දැන් මොනර නෑ කියන්න ගිහින් මොනරව උපද්දේ. අනතනයන්තන ප්‍රශ්න නැති වුණා කිව්වට අපිට නැති වෙලා නැහැ. අපිට තාම ඉන්නවා. නැති මොනරා ඉන්නවා. නැති શબ્දෙ තියෙනවා කතා කරන්නේ. ඒක ඇති වුණා නැති වුණා කිව්වට ලෝකෙන් එතර වෙන්න බෑ. නැහැ කිය කිය අපිට මොනරා ගැන කතා කරන්න පුළුවන්. දැන් නැති මොනරා. නේද? ඒකට කියනවා හන්දර පෙන්නලා දීලා තියෙන එකට කියන නත්ති ප්‍රත්‍ය කියලා. සූවිසි ප්‍රත්‍ය කියලා හරි තියෙනවා. අභිධර්ම කියන්නේ. මේ නත්ති ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. නැත කියන එකෙන්වත් ප්‍රත්‍ය වෙලා උපදින. නත්ති ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය කියලා හැම කියනවා. අවිගත කියන්නේ මිදිලා. අවිගත. අභිධර්මයේ හැම ගන්නවා. ලේසි. දන්නවනම් ඕක තේරුම් ගන්නවා. නත්ති ප්‍රත්‍ය කිව්වෙ මොකද්ද? අවිගත ප්‍රත්‍ය කිව්වෙ. අපි නැහැ කිව්වට මිදිලා නැහැ. තාම ලෝකෙට අහුවෙලා. නැති බවෙන් ලෝකයක් හදාගන්න. එතකොට ඇති වුණ දේ නැති වුණා කිව්වට මේ ලෝකෙන් එතර වෙන්න බැහැ. ඊට වඩා එහාට ගිය ධර්මයක් මේ පටිච්ච සමුප්පාදේ කියන එක. පටිච්ච සමුප්පාදේ කියනකොට මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය දකින්න. දැන් අපි මොනර ඇති වෙලා නැති වුණා, සද්ද ඇති වෙලා නැති වුණා කිව්වට මොනවා ඇති කල්ලි හිත තියෙන එක හේතුව හොයාගත්තද නැහැ. ඵලය ගැන විතරයි ඔය කතා කරන්නේ. නැහැ, ඵලය ඇති වුණා කියන්නේ හේතුඵල සම්බන්ධයක් දකින්න හේතුව හෙව්වේ නැහැ. අන්න දැන් ආයේ කායනුපස්සනාවට යන්න. කායේ කායනුපස්සී විහෙරති. කොහොමද කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ? සතිපට්ඨානෙ ඊළඟට තියෙන ටික. සතිපට්ඨාන භාවනාව පටන් ගන්න ඊළඟ කොටසෙන්. ඊළඟ කොටසේ මොකද්ද තියෙන්නේ මතකද? සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති. මොකද්ද මේ කියන්නේ? සමුදය ධම්මානුපස්සී. පස්සී කියන්නේ දකින්න. මොකද්ද දකින්න කියන්නේ? සමුදය ධර්මය. සමුදය ධම්මාන් පස්සේ වා කායස්මින් විහෙරති. කායෙහි සමුදය ධර්මය දකිනින් ඉන්න. මොකද්ද දැන් සමුදය ධර්මය
කියන්නේ?
ඇතිවීම. කොහෙද ඔය සමුදය වචනේ ඉන්න තව තැනක් කිය? දුකයි දුක්ඛ සමුදයයි චතුරාර්ය සත්‍ය. මේ දුක්ඛ සමුදය කියන්නේ මොකක්ද? දුක හට ගැනීමේ හේතුව. දුක හට ගැනීම නෙමෙයි. දුක දුක හටගත්තා කියලා නෙමෙයි කියන්නේ. දුකයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව මිසක් දුක හටගත්තා කියන එක නෙමෙයි. හටගත්තේ මොකක් හින්දාද කියන්නේ? සමුදය ධර්මයේ කියනකොට තේරුම් ගන්න ඵලය හටගත්තා කියන එක නෙවෙයි. ඵලය හටගත්තේ මොකක් හින්දාද? මොකක් ප්‍රත්‍ය වේලාද? එතකොට තමයි හේතුවයි ඵලයයි අතර සම්බන්ධය හොයාගන්න පුළුවන්. හරි? අපි සද්දේ හටගත්තා කියලා විතරක් දැහැ. සද්දේ හටගත්තේ මොකක් හින්දාද? මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවයට එන්න. ඒකටයි සමුදය ධර්මයේ දකින්න. සමුදය දැක්කේ නැත්නම් පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න බැහැ. ඇයි? සමුදයයි ඵලයේ අතර සම්බන්ධෙනේ මේ පටිච්ච සමුප්පන්න බව තුනේ. ඒකට අපි සද්දේ හටගත්තා නම් කුමක් නිසාද සද්දේ හටගත්තේ? මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවය. හරි. නිකම්ම හටගත්තා කියලා සමුදය දැක්කම ඉන්නේ නැහැ. සද්දේ හටගත්තා නම් කොහොමද හටගත්තේ? මොනරෙක් හටගත්තා නම් කොහොමද හටගත්තේ? කියන හොයන්න. එතකොට මම එතනින් එහා ටිකක් කෙටියෙන් කියන්නම්. දැන් මොනරා හටගත්තේ අපේ හිතේ හටගත්තු මොනරානේ. දැක්කේ එළියේ ඉන්න මොනරෙක් දැක්කේ නෑනේ. මේ එතකොට එළියේ ඉන්න මොනරෙක්ව දැනගත්තා කියන්නේ මෝඩකමටනේ. ආයතන මුලා. එතකොට බාහිර මොනරා සකස් උනේ මේ මොහොතේ මෝඩකමම. ආයතන මුලා. පැහැදිලිද? තොපේ එළියේ ඉන්න මොනරා කියන්නේ මේ මොහොතේ අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නෙවෙයි. අනවගයි තේරුම් ගන්න. ඒක මොනරාගේ සමුදය දකින්න. අවිද්‍යාව.
සංස්කාර.
ආයතන මුලාව නිසා දෙයක් හැදුවා. ඒක අවිද්‍යාව ප්‍රත්‍ය වුණා බාහිර මොනරෙක් හදන. අර මම උපමාව ගන්නෙ අර බල්ලා වතුරට ඇවිලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා වගේ. වතුරේ බල්ලෙක් හැදුවා වගේ අපි දැන් එළියේ මොනරෙක් හැදුවා. දැක්කේ හිතේ සකස් වුණ එක විතරයි. ඒ බවට සිහිය නොවන නැති හින්දා අපි එළියෙන් රූපයක් බාරගත්තා. රූපයක් උපාදාන කරගත්තා. ඒතර ඒක මෝඩකමට නේද? වතුරේ බල්ලෙක් හැදුවා වගේ වැඩක් නේ. දැන් පේනවද ඒක දුක නේද එහෙම කළා නම්? වතුරේ බල්ලෙක් පණවපු එකම දුකයි. එළියේ මොනරෙක් පණවපු එකම දුකයි. ඒකට කියනවා සංඛාර දුක්ඛය
කියලා.
ඉතින් මේක සංඛාරයක් කියලා. විද්‍යාවෙන් කරපු සංඛාරයක් කියලා දකින්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙල තමයි සමුදය ධර්මානුකම්පිත. සමුදය හොයාගෙන යන්න ඕනේ අවිද්‍යාව දක්වා. ඒක දැක්ක කෙනාට තමයි නුවණ එන්නේ. එහෙනම් ඕක දුකයි. මෝඩකමට හදපු එක. තේරුණා? අපි ඉස්සෙල්ලා දැක්කේ නෑ ආ මොනරා මෝඩකමට හැදුවා කියලා දැක්කේ නෑ. එළියේ ඉන්න මොනරා අපිට දුක මොකද්ද? ඒ දුක පේන්නේ. ඒකට මේ පටිච්ච සමුප්පන්න බව දැක්ම මේ ඇතිකලි මේ මෝඩකම තියෙනකන් ඒක තියෙනවා. මෝඩකම තියෙනවා වතුරේ බල්ලා ඉන්නවා කියන තුරු. අන්න ඒක දකිනකොට දුක්ඛේ ඥානං කියන එක එනවා. තා විද්‍යාන් කරපු සංකාරයක් නෑ ඒක දුකමයි. මෝඩකමට හැදුවම දුකයි. අන්න එතන තමයි දුක්ඛේ ඥානං. හරි. තත තේරෙනා ඇයි පංච උපාදානස්කන්ධේ දුකයි කිව්වේ කියලා. එයා අවිද්‍යාවෙන් සකස් කරපුවා මෝඩකමට ආයතන මුලාවෙන් හදපු. දුක්ඛේ ඥානං එන්නේ සමුදය ඥානං තිබුණොත්. සමුදය ඥානං එන්න තමයි සමුදය ධර්මානුගතී වෙන්න කියන්නේ. ඒක දුකයි සමුදයයි. සමුදය නොයදුම අපේ මෝඩකම යෙදුන් නැත්නම් ආයතන මුලාව යෙදුන් නැත්නම් එළියේ රූපේ හටගන්නේ
නැහැ.
හටගන්නේ. හටගෙන නොගන්න බවට කියන නිරෝධේ. නැත්නම් නිරෝධේ ඥානයි. තමයි කයෝන නිරෝධ කරන මාර්ගය. සමුදේ යෙදුන් නැත්නම් නිරෝධයි. එහෙනම් නිරෝධ කරන්න මොකද කරන්න තියෙන්නේ? සමුදේ අයින් කරන්න. මතයි මාර්ගය වෙන මාර්ගය නෑ. සමුදේ අයින් කරනවා සමුදේ දකින්නවා. මේකයි සතිපට්ඨානේ පටන් ගන්නේ සමුදේ ධම්මානුපස්සී. වා කායස්. පැහැදිලිද? හරි. ඔය ටික ඇති මං හිතන්නේ. ඔක තමයි දැනගන්නවා. ඔය ටික දැනගත්තොත් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං වෙනවා. ඔය හතර આવොත් ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. අයං උච්චති සම්මාදිට්ඨිය. ඒකට කියනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි ධර්ම විමසන්නේ. සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගේ පටන් ගන්නත් බෑ. දැන් ওই ඥාන හතරත් එක්ක වඩන්නේ ඊළඟට ආර්ය මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. දෙකක්. හාල් දෙකක් දෙයක්. ලෝකෙට ඇති හේතුඵල හාල් වලින් බක්ඛම්බ. ලෝකෝත්තර දර්ශනය නැති කෙනාට බුදුදහම හේතුඵල. බුදුදහම ලෝකෙට ඇති විදිහට විස්තර කරන්න පුළුවන්.
පටිච්ච සමුප්පන්න ස්වභාවය නැති
හේතුඵල දකින්න බුදුදහමක් ඕන නෑ. ඔය විද්‍යාඥයෝ දකින්නේ හේතුඵල. මෙන්න මේ හින්දා මේක වෙනවා කියලා කියන්නේ. ඒ ලෝකෙට අයිතියයි හොයන හැටි. හරි. දැන් අර හේ වුණෙක් හිටියා ඌ කෑ ගැහුවා. ඒ හේතුඵල. ඒ සද්දේ මට ඇහුණා. හේතුඵල. හැබැයි ඒක ලෝකෙටයි. මම ඉන්නවා. ලෝකෝත්තර දර්ශනයේ වෙනස තියෙන්නේ මම පිහිටන්න. දැන් මොනරා ඉන්නේ අවිද්‍යාව තියෙනකම්. ඉතින් අවිද්‍යාව තියෙනකම් මම ඉන්නවා මොනරත් ඉන්නවා. අවිද්‍යාව නැත්තම් උපදීන්නේ. අනේ උපදීම නවත්තන ක්‍රමයක් නැහැ. ලෝකෙම උපදීන නැක නවත්තන ක්‍රමයක්. ඒකට අපි ලෝකෙම හදලා තියෙන්නේ මොඩකමට. අවිද්‍යාව. ඒ බව පෙන්නලා දෙන්න ඕනේ. ඒකයි සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. පැහැදිලි නේද? ඒක නිමිනේ කරලා තියෙන්නේ. ඒක තමයි ඒක. ඒ අනිත් වැඩ කරලා සෝවන්න උනත් තමයි පුදුම වෙන්නේ. ඒ ලෝකෙට අයිති ඒවා ටිකක් කරලා තියෙනවා. නේද? එළියේ රූපයක් තියෙනවා, ඕක ඇති වෙනව නැති වෙනවා. වතුරේ බැලලා හදලා ඌට වෙන දේ විස්තර කරනවා. එළියේ මොනරෙක් හිටියා ඌ ඇති වුණා නැති වුණා. එන්න නැ නේ අපි සමුදය බැලුවේ නැහැ. මේක හටගත්තේ කොහොමද කියලා බැලුවේ නැහැ. සතිගතානේ පටන් ගත්තේවත් නැහැ. සමුදය ධම්මානුපස්සී වා කියන එක හරි වැදගත්. හරි. හම්පිට බැලුවොත් මේ අනිත් ඔක්කොම කරලා ඒක කරලා නැහැ. සමුදය ධම්මානුපස්සී කියන එක කරලා නැහැ. සමුදය හොයන එක කරලා නැහැ. සමුදේ හොයන්න ඕන අවිද්‍යාව දක්වා. එතකොට තමයි අවිද්‍යාව තියෙන්නේ එළියේද තමන් තුළද? තමන් තුළ. එහෙනම් තමන් තුළ තියෙන අවිද්‍යාවෙන් හදන ඒවා තියෙන්නේ තමන් තුළම. එහෙනම් ලෝකයයි සමුදේයි තමන් තුළින් දකින්න කියනවා නේ. බාහිරෙන් හැව්වට බැහැ කියලා. ඒක ඔය ඇති වුණා නැති වුණාගේ වේලිය තිබුණ එකක්. තමන් තුළින්ද බාහිරෙන්ද දැක්කේ? බාහිරෙන් ඒ ආයතන කීප ටික මාරය දී ටික දැන් බුදුදහම එන්නවා නම් තමන් තුළින් දකිනවා නේද? ඒකට ඔය දකින්නේ පටිච්ච සමුප්පන්නක මේ ඇතිකල්ලි මේ වෙයි. මේ කියනකොට දැන් අපි මුලින් එළියට අත දෙක් කළාට දැන් මොනර අවිද්‍යාව තියෙන තැනමයි අවිද්‍යාවෙන් හදන එක තියෙන්නේ. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට වතුරේ බල්ලා ඉන්නේ බල්ලාගේ මනස තුළම නේද? එතකොට එළියේ නෙමෙයි මේ ඇතිකලි මේ වේ කියලා ඌටමයි ඇඟිල්ල දික් කරන්නේ. ඒක මේ ඇතිකලි එය කියන තැනින් පටන් ගන්න ලෝකෙටයි ති. මේ දර්ශනයට එනකොට මේ ඇතිකලි මේ වේ. අපේ මෝඩකමට හදපු අපි තුලම මෝඩකම තුලමයි තියෙන්නේ. ඒක පෑන් දෙකක පෙන්වන්න බෑ. මේ ඇතිකලි මේ වේ. ඉනස්මින් අතති මේ නැත්තම් මොඩගම නැත්තම් උපදින්නේ නිරෝධය. ඒතර ඒ සඳහා වැඩ පිළිවිර තමයි මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ. රහතර දැනගත්තොත් සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය આવුත් ආය අපාගත වෙන්නේ. ඇති කරගන්න තමයි දහම හොයන්න ඕන. දැන් බුදු දහමක් අහන්න ලැබුණ එකේ වාසිය ඒකයි. ක්ෂණ සම්පත්තිය. අප බුදුහාමුදුරුවෝ කියන දුන්නා නම් අපිට හිතා ගන්නවත් බෑ ඔය කියපු ටික. සිතෙන්ටයි එන්න ඕන. එහෙනම් අපි ඔක්කොම කරමු. හොඳයි. මේ ටික හොඳට පුළුවන් නම් මෙනෙහි කරන්න.